අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
ආදරණීය දුවේ පුතේ ඔන්න අදත් අපි ආවා දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කරන රුහුණු ගුරු ගෙදර වැඩසටහනින් 10 ශ්‍රේණිය සිංහල සාහිත්‍ය සංග්‍රහයේ එන බැද්දේගම කියන පාඩමත් එක්ක මම මේ කියන්න යන දේ මට කවදාවත් අමතක වෙන්නේ නැත්තේ මගේ අතේ තියෙන සලකුණක් නිසා. හරියටම දකුණු අතේ අල්ල ආරම්භයේ පැලුණු කැලලක්. ඒක සිදු වුණේ මීට අවුරුදු 20කට විතර ඉස්සර. මම එතකොට තරුණයි. මම ගියා හම්බන්තොටට. මෙහා තියෙන බදගිරිය කියන ගමට. ඒක තියෙන්නේ හම්බන්තොට තංගල්න මාර්ගයේ පල්ලෙමලල කියන ගමෙන් හැරිලා සැතපුම් 12ක් විතර ඇතුළට ගියාම. ඒ ගම කැලෑබද හේන් කරන ගමක්. ඒ ගමේ තියෙනවා පන්සලක්. ඒ පන්සල පිටුපස තියෙන වැවක්. ඒ බදගිරි වැව. වැවේ පන්සල පැත්තේ කොටස මායිම් වෙන්නේ ගල් තලාවකින්. එය ශීඝ්‍රව වැවට බෑවුම් වෙලයි තියෙන්නේ. ඒ ගල් තලාවේ මම වාඩි වෙලා අත් දෙක පිටිපස්සට බර කරලා වාඩි වෙලා ඉන්නකොට එක පාරටම කළු මහත කොල්ලෙක් කොරලි දෙන්නෙක් අතින් අරගෙන උඩමතු වුණා. මම බය වුණු තරම් මම ගැස්සිලා පහළට රූටල ගියා. ඒ වෙලාවේ තමයි අර ගල් පොත්තට මගේ අත පැරිලා තිබුණේ. ඒ කැලල තමයි මගේ අතේ තවමත් තියෙන්නේ. එදා අර කොරලි දෙන්න අරන් උඩමතු වුණු කොළුවා අර පන්සලේ වැඩට ඉන්න දෙමළ ජාතික ළමෙක්. ඔහුගේ නම රාජා. දවසක් රාජා මට අපූරු කතාවක් කිව්වා. වැවට උඩින් මහා නුගයක් තියෙනවා. ඒ නුගයට ගහට නැගලා අතු සෙලවුවා කියලා. ඇයි ඇහුවාම කොළඹ ඉඳලා මහත්තුරු වගයක් ඇවිල්ලා චිත්‍රපටියකට රූගත කරන්න කියලා. මම ඇහුව මොකක්ද ඒ චිත්‍රපටිය කියලා. නම දන්නේ නැහැ. ඒ ගහ හොලවන වෙලාවේ ගහේ හැමතැනම යක්ෂ රූප එල්ලලා තිබුණා. ඒ එක්කම ගැහැණු දෙතුන් දෙනෙක් හිටියා. ඒ වගේම ඉසේ සිට රෙද්දක් පොරවපු වයසක පිරිමි කෙනෙක්. අර යක්ෂ රූප වලට බයේ වෙවුලලා සිටියා කියලා ඒ එක්කම තට්ටේ තියෙන තව වයසක කෙනෙක් අත් දෙක ඉනට තියාගෙන ඒ දෙස බලන් හිටියා කියලා. මේ විස්තරේ කියනකොටම මට මතක් වුණා අර බයේ වෙවුලුවේ සිලිඳු කියලා. ඒ වගේම ඒ ගෑනු පුංචි මැනිකා හින්නිහාමි කරලිනා බව ඒ එක්කම අර ඉනට අත් දෙක තියාගෙන බලා හිටියේ පුංචිරාල කියලා. මේ ඔක්කොම කට්ටිය එකතු වුණාම මට හිතුණා මේ බැද්දේගම චිත්‍රපටියේ එක් අවස්ථාවක රූගත කිරීමක් බව. බැද්දේගම චිත්‍රපටයට පදනම් වුණේ බැද්දේගම නවකතාව.
ඔය කියන බැද්දේගම නවකතාව මොකද්ද කියලා දැනගන්න මට ආස හිතුණා. ඒක කියන්නකෝ.
බ්‍රිතාන්‍ය ජාතික සිඩ්නි ලෙනාඩ් වුල්ෆ් විසින් Village in the Jungle නමින් ලියන නවකතාව තමයි බැද්දේගම නමින් AP ගුණරත්න අනුවර්තනය කරන්නේ. 1904 දී බ්‍රිතාන්‍ය යටත් විජිත සමයෙහි මෙරටට පැමිණෙන වුල්ෆ් සිවිල් නිලධාරියෙකු ලෙස යාපනය සහ නුවර ප්‍රදේශයේ මුලින් රාජකාරී කරනවා. 1908 දී හම්බන්තොට සහකාර ඒජන්තවරයා ලෙස පත්වී කටයුතු කරන කාලයේ ඔහු එම ප්‍රදේශයේ ගැමියන්ගේ කටුක දිවි පැවැත්ම පිළිබඳ මහත් අත්දැකීම් රාශියක් ලබනවා. ඔහුගේ දිනපොතේ සටහන් කියෙවුවම ඒක හොඳට තේරෙනවා. ඔහු පරිපාලන නිලධාරියෙක් වගේම සැබෑ මානව හිතවාදියෙක්, සාහිත්‍ය නිර්මාණකරුවෙක් ලෙසත් බැද්දේගම නවකතාව කියවෙන විට රසවිඳින විට තේරෙනවා. බැද්දේගම නමින් ප්‍රචලිත Village in the Jungle Krutiya Livimata Uva Addekim Labagat Hambantota Pradeshe Jeevath Vimin Ehi Visu Gemiyange Situm Petumha Charya Ratavan Manava Adhyayane Karamin Ehi Visu Duppat Ahinsaka Asarana Gemiyage Dukkha Domanassa Saha Kootopakramavalata Hasuvi Kramen Vinashaven Ounge Jeevitha Silinduha Ohuge Paula Asurin Pratinirmane Karantagat Utsahaya Mema Navakatavaturin Penava Babehami Arachila Babehami Arachila Kiyanne Peddegame Hitiya Pahalama Niladariya Babehami Arachilage Sahodarevana Dingihami Punchi Mainika Ha Hinnihamige Yana Niyundaru Didinage Amma Dingihamige Swamiya Tamai Silindu Punchi Menika Ha Hinnihami Yana Daru Dedena Bihikirimin Dina Dekakata Pasuwa Miyenawa Silindu Daduyak Karuwek Birinda Miyamen Pasuwa Silindu Tama Sohiriya Wana Karalina Hami Ha Dun Dedena Samaga Jeevath Wenawa Hinnihami Gamunge Mithya Viswasa Nisa Akale Maraneta Goduru Wenawa Punchi Menika ආරච්චිගේ මසිනාවන බබුන් සමග විවාහ වෙනවා. මීට ආරච්චිගේ පවුලේ අය විරුද්ධ වෙනවා. මේ අතර ගමට ප්‍රනාන්දු නැමැති වෙළෙන්දෙක් පැමිණෙනවා. පුංචි මැනිකා තම වසඟයට ගැනීමට උත්සාහ දරන ඔහු එය අසාර්ථක වූ තැන බබුන් බොරු නඩුවකට පටලවා සිරගෙට යැවීමට කටයුතු කරනවා. මේ නිසා සිලිඳුගේ පවුලට සිටි හොඳම ආරක්ෂකයා හොඳම ශක්තිය සිලිඳුගේ පවුලට අහිමි වෙනවා.
ඊට පස්සේ මොකද වුනේ?
සිලිඳු පුංචි මිනිකා ඇතුළු පවුලේ සැමට සිදු වූ අයුක්තිය විශේෂයෙන් පුංචි මිනිකාට සිදු වූ අසාධාරණ හමුවේ ගූඪ සිතක්. ඒ කියන්නේ මේ ඇතුළට නැමුණු සිතක්. ඒ නැත්තම් සිතින් ඔහු බැලුවහොත් ඇතුළට නැමුණු නිහඬ සිතක්. සේම දරුවන්ට පණමින් ආදරය කළ සිලිඳුගේ හදවත කම්පණයට මෙන්ම මෙම අසාධාරණයට යුක්තිය සාධාරණය තමාගේ පරිසරයෙන්වත් අධිරාජ්‍යවාදී පාලන තන්ත්‍රයෙන්වත් ඉටු නොවන බව ඔහු දකිනවා. ඔහුගේ අවසාන තීරණය වන්නේ තමාගේ පවුලට අසාධාරණය සිදු කළ බබේහාමි ආරච්චිල සහ ඔහුගේ මිතුරාවන ප්‍රනාන්දු මුදලාලි මරා දැමීමයි.
ප්‍රනාන්දු මුදලාලි මරන්නේයි
ඔහු පුංචි මැනිකාට අනියම් බිරිඳ ලෙස සිටීමට කරන යෝජනාව ප්‍රතික්ෂේප කිරීම හා ඉන් බබුන්ට අසාධාරණයක් සිදුවීම නිසා.
හරි, දැන් තේරෙනවා.
මේ නවකතාවේ තියෙනවා මේ සමාජ ක්‍රමයේ පැවති දූෂිත බව. එතකොට බෙද්දේගම නවකතාව ලියන ලෙනාඩ් රූල් මේ සමාජ ක්‍රමයේ අධ්‍යයනය කරමින් බෙද්දේගම නවකතාවේ සමාජ ක්‍රමයේ පැවති දූෂිත බව හැඟෙන්නට හරිනවා. බෙද්දේගම නවන පරිච්ඡේදය තුල ඇත්තේ සිලිඳු මිනිමැරුම් චෝදනාව හේතුවෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා ගමටගෙන ඒම. මෙම අවස්ථාව ඉතා සංවේගජනක අවස්ථාවක් වන්නේ බෙද්දේගම කුඩා ගම තුල පුංචි මැනිකා හා කරණ්‍යා හාමි තනිවීමත් පුංචි මැනිකාට සිලිඳු සමග කතා කිරීමට අවස්ථාවක් නොලැබීමත් මේ අවස්ථාවේ බෙද්දේගම නවකතාවේ සඳහන් වන්නේ මෙහෙමයි. මේ අවස්ථාව බෙද්දේගම නවකතාවේ සඳහන් වන්නේ මෙහෙමයි. පුළුවන් ඉක්මනින් බබුන් ආපහු එනතුරු කරණ්‍යා හාමිත් සමග ගෙදර බලා සිටිනා විනා පුංචි මැනිකා විසින් කළ හැකි අන් කිසිවක් නොවිය. බබුන් සිරගත ගෙට නියමවීමත් ඇගේ පියා ඈට නැතිවීමත් පියාගේ ඉරණම පිළිබඳ ඇගේ සිතේ පැවති බියත් නිතර ඇගේ දුක හා දෝමනස්සද දියුණු කළේය. ශ්‍රමය වැය කර විඩාවටපත් කයත් මනසත් ඇති පුංචි මැනිකාට තම පියා පත්ව ඇති ඉරණම හමුවේ පීඩනයක් ඇතිවුවද කඳුළු සලන හඬා වැළපෙන ගැහැණියක් එහි දක්නට නැහැ.
පුදුමයි. එහෙම වෙන්නේ කොහොමද? පුංචි මැනිකට දුක නැද්ද?
පුංචි මැටිකට දුක නැතුව නෙමෙයි. ඇය අත්විඳි කායික මානසික පරිසරය අනුව ඇයට අඬන්නට ඇස්වල කඳුළු නැතයි කියන්නට තමයි ඔය ප්‍රශ්නට මට කියන්න තියෙන්නේ. කරලිනා පිළිබඳ කතුවරයා කරන විස්තරය බෙද්දේගම ජීවත් වූ මිනිසුන්ගේ ගැහැණුන්ගේ සැබෑ ස්වභාවය පාඨක මනසට දැනෙනවා.
ඒ කොහොමද?
කරලිනා ගැන කියන්නේ මෙහෙමයි. නිරිත දිග තද සුළඟට ඇඹර වී ඇටුවන් බැහී ගිය ගහක් මෙන් ඇගේ ශරීරයද නැමි ඇඹරී තිබිනි. මුහුණෙත් සිහින්ව ගිය අත්වලත් සම ගසක පොත්තක් මෙන් ගොරහැඩිව රැලිවැටි ඇටයට ඇලී ගියේ. කම්මුල්වල මස දියවි සම ඇකිලී ගොසිනි. දෙනත අන්දව නොතිබුන නමුත් පෙනීමක් නැතිසේය. එය මැලවී ගොසිනි. ඒ සිත මැලවී යාම නිසාය. මෙහි අපූර්වත්වය තමයි ලිනාඩ් වුල්ෆ් කියන ඉංග්‍රීසි ජාතිකයා ලියන මේ නවකතාව තුළ ඔහු යොදා ගන්නා භාෂාව. ඒ වගේම AP ගුණරත්නයන් ඊට කරන සාධාරණත්වය. සිත මැලවී යාම වැනි යෙදුම් තුළ මේ බෙද්දේගම වැසියන් විඳින්නා වූ අනේකවිධ දුක්ඛ දෝමනස්යන්ගේ සැබෑ ප්‍රතිඵලය අපි දකිනවා. සුවාදහමේ විෂමතාව හා සමාජ විෂමතාව හමුවේ බෙද්දේගම වාසය කළ මිනිසුන් හා සතුන් අතර වෙනසක් තිබුණේ නැහැ. ඒ බව කතාවේ සඳහන් වෙන්නේ මෙහෙම. කෙලවරක් නැති කම්කටොළුත් හමුවේ ඔවුන්ගේ චේතනා ශක්තියත් කල්පනා ශක්තියත් වේදනා ශක්තියත් විලීනව මිය යන්නේය. මේ සිදුවන්නේ හොඳම දේශගුණයක් ඇති රටක පිරිමින් පිරිපුන් වූද ගැහැණු දරුවන් උසුලන්නා වූද වයසකය. එහෙත් ඔවුන් ඒ වැඩ කරන්නේ ආසාවකින් හෝ සිහියකින් නොවේ. වනෙහි බලපවත්වන ගතිය ගමෙහිද එහි ජීවත්තුන් කෙරෙහිද එසේම බලපවත්වයි. එහි වූවෝ කලකිරීමෙන් මුරණ්ඩු සිත් ඇති වැඩි කතාබහක් නොකරන චාම් මිනිසුන්ය. උන්ගේ ජීවිතයේ තිබෙන බිය හා දුෂ්කරතාද කෙනෙකුට ඔවුන්ගේ මුහුණින් දැකිය හැකිය. ඒ බව සඳහන් වන්නේ මෙහෙමයි. අවට වාසය කරන තිරිසන් සතුන්ට උන් බෙහෙවින් සමානයි. උන් අනෙක කුලෙස් දෙස බලන්නේ මීහරකගේ ඇස්වල දැකිය හැකි ඉවසිලිමත් දොම්නස් ජඩ බැල්මෙන් හෝ නරියකු කෙරෙහි ඇති කපටි බැල්මෙන් හෝ යුතුවය. වනයේදී පවතින අන්ද සාහසිකත්වයේද දිවියෙකුමෙන් රෞද්‍ර භාවය හා වලසකුගේමෙන් හදිසි කෝපයද මේ ගම්මුන් තුල දක්නට ලැබෙනවා. ඔවුන් ජීවත් වුනේ අනාගත බලාපොරොත්තු වලින් තොර ජීවන රටාවක. ඒක මෙහෙමයි නවකතාවේ සඳහන් වෙන්නේ. නිතර පාහි තමාටම යම් යම් දේ කොඳුරා ගන්නා ඔවුහු කෑම කති, නිදා ගනිති, කිසිවෙකු සමග කතා නොකරති. එසේම උන් හැම දිනාම උන්හා කතා නොකරති. හරි පුදුමයි. මේ මිනිස්සු කොහොම ජීවත් වුණාද? අද පවුලක කුටුම්භයක් තුළ මිනිසුන් එකිනෙකා කතා නොකර සිටිනවා යැයි කීම විහිළුවක් වගේ. මොනතරම් කුහකත්වයක්ද ඒ තුළ අපිට පේනෙන්නේ. නමුත් බෙද්දේගම තිබුණේ කුහකමක් නෙවෙයි, ඔවුන්ගේ ජීවිතවල ඇත්ත කතාව. ඔවුන් සබාදහමේ පීඩාවන්ට නිතර හසු වුණා.
අනේ පව්, දැන් නම් ඔවුන්ගෙන මහා දුකක් ඇති වෙනවා.
ඒ බව සඳහන් වෙන්නේ මෙහෙමයි. අවවහා සුලඟත් වෙහසත් බඩගින්නත් ලෙඩ දුක් ශරීර ශක්තිය උරාබොයි. මේක කියවනකොට මට හිතා ගන්නවත් බෑ. අවවහා සුලඟත් වෙහසත් බඩගින්නත් ලෙඩ දුක් ශරීර ශක්තිය උරාබොයි කිව්වහම කර්කශ දේශගුණය නිසා ගැමියන්ගේ චිත්ත ශක්තියද පිරිහි අක්‍රිය වෙලයි තිබුණේ. කොහොමද දන්නවද? ඒකාකාරී ජීවිතයත් දැඩි උණුසුම් වාතය සමග කෙලවරක් නැති කම්කටොළුත් හමුවේ ඔවුන්ගේ චේතනා ශක්තියත් වේදනා ශක්තියත් විලීනව මියන්නේය. ඔවුන් වැඩ කරන්නේ ආසාවකින් සිහියකින් හෝ නොවේ. ගව මහීෂාදීන් හෝ යන්ත්‍ර සූත්‍රාදිය කිරා කරන්නක් මෙන්. මෙහෙම කියද්දී මේ මිනිස්සුද කියලා හිතෙනවා. ඔවුන් ඒ තරමට අසරණයි. ඔවුන් ඒ තරමට මේ ලෝකය ගැන දන්නේ නැහැ. ඒ තරම් සීමා වුණු ගමක සිද්ධාමයක් ඔවුන්ගේ ජීවිතවල සැබෑ ස්වභාවයයි. අපේ රටේ නොවුනත් සැබෑ මානව හිතවාදියෙක් ලෙස ලෙනාඩ් බුලොත් කියන්නේ, වනය විසින් ගම ආක්‍රමණය කිරීම නිසා ගෙවල් මෙන් වෙන්වීමෙන් ගැමියන් වෙන්වී හුදෙකලා වෙලයි තිබුණේ. ඒ බව සඳහන් වෙන්නේ මෙහෙමයි. ආරච්චිගේ ගෙදර කැලය ආරච්චිගේ ගෙදරට කැලය කඩා වැදීමෙන් ඌයේ ගම දෙකට බෙදී යාමය. සිලිඳුගේ හා බස්තියන්නප්පුගේද ගෙවල් දෙක ගමේ අනිත් ගෙවල් වලින් වෙන් වූ බව දුටු ගම්මු තමන් ජීවත් වෙන්නේ විනාශ වෙයිගෙන යන ගමක බව තේරුම් ගත්තහ.
පුංචි මැනික ගැන තමයි ගොඩාක් දුක හිතෙන්නේ. ඊට පස්සේ යාට මොකද වුනේ?
පුංචි මැනික අවසානයේ කිසිම පිහිටක් නැතුව බබුන්ගේ පැමිණීම බලාපොරොත්තුෙන් ඉඳලා බැරිම දැන බබුන් සොයාගෙන හිරගෙදරට යනවා. එහිදී මහල්ලෙක් හමු වෙනවා. මහල්ලගෙන් හිරගෙදර ගැන විස්තර අහලා හිරගෙදරට යනවා. එහිදී හමු වෙන හිරපල්ලා බබුන් ගැන කියන්නේ මාස දෙකකට කලින් බබුන් මැරුණු බව. හිරපල්ලා බලාපොරොත්තු වුණේ හඬා වැළපෙන ගැහැණියක්. ඒත් පුංචි මැනිකට එහෙම කිසි දෙයක් සිදුුනේ නැහැ. අන්තිමට නැවත පුංචි මැනිකා ගමට එනවා. අර හිරපල්ලා තමන්ගේ ස්වාමියා මැරුණු බව කියනකොට ඇය හඬා වැළපෙන්නේ නැහැ. ඒක හරි පුදුමයි. ඒක හරි පුදුම වෙන්න දෙයක් නැහැ. ඒකට හේතුව තමයි පුංචි මැනිකා කියන්නේ තමන්ගේ කුඩා කල සිට මහා කැලෑවක ජීවත් වුණු ඇයගේ බලාපොරොත්තු ඇයගේ ප්‍රාර්ථනා සියල්ල සුන්වුණු කඳුල පමණක් උරුමුණු ගැහැණියක්. ඇයට තවත් බබුන් වෙනුවෙන් හෝ සිලිඳු හෝ වෙනුවෙන් හෝ වෙනත් කෙනෙක් වෙනුවෙන් හෝ හඬන්නට කඳුළු ඉතුරු වෙලා තිබුණේ නැහැ. ඒ නිසායි ඇය හැඬුවේ නැත්තේ. ඒ නිසායි ඇය වැළපුණේ නැත්තේ. අද දකින බොළඳ කඳුලට වඩා ඇයගේ හදවත තුල කැකෑරෙන්නේ නැත්තේ අන්නේ වේදනාවර්ත ජීවිතය. අපට මේ ඉතිහාසයේ මේ ජීවත් වුණු මිනිස්සු ගැන මේ කතාව කියන්නේ අපේම රටේ එක්තරා ප්‍රදේශයක වුණු සිදුවීමක්. පුංචි මැනිකාගෙන් නිරූපණය කරන්නේ අපේ ගමේ තරුණියයි. අනේක විධ දුක්ඛ දෝමනස්සන්නන්ට මුහුණ දී ජීවිතය විසින් කර්කශ කරනු ලැබූ ගැමි ගැහැණිය නිරූපණය කරන්නේ පුංචි මැනිකා විසින්. ඇය මුල් අවධියේදී ඉතා අහිංසක යුවතියක් ලෙස රචකයා නිරූපණය කරන නමුත් සමාජයෙන් එල්ලවෙන විවිධ අභියෝග නිසාත් බබුන් සිරගත වීමෙන් සිලිඳු සිරගත වීමත් කරණිනා සිහිමද ගතියකින් පසුවීමත් නිසා ආරක්ෂාවෙන් තොර වීමෙනුත් ඇයගෙන් විවිධ පුද්ගලයන් අපේක්ෂා කරන විවිධ අයුතු ලාභ ප්‍රයෝජන නිසාත් පසුකාලීනව ඉතා දැඩිසිත ඇතියක් බවට පත් වෙනවා. ඉරණම විසින් පන්න පන්නා දඩුවම් දෙන අහිංසක පුංචි මැනිකා අවසානයේ දැඩිසිත ඇතියක්සේ නිරූපිතයි. ඇය ජීවත් වූ කුඩා ගමෙන් එළියට යාමට තරම් සවියක් සවිමත් නොවූ ඇය අවසානයේ තංගල්ලේ පිහිටි බන්ධනාගාරයේ දක්වා තනියෝ යාමට සමත්වන්නේ ඒ දැඩිසිත නිසයි. සැබවින්ම ලෙනාඩ් වුල්ෆ් දුටු පුංචි මැනිකා අදත් අපේ සමාජයේ නොසිටිනවා නොවේ. ගැහැණියට නිසි තැන ඉල්ලා සටන් වදින අද පවා පිරිමියෙකු නොමැති තැන කෙසේ සුරක්ෂිත භාවයක් පවතින්නේද යන ගැටලුව තිබේ. පුංචි මැනිකා විසින් අවදි කරන්නේ ඒ යථාර්ථය. සිත මියගිය කය ජීවමාන කරලිනාහාමි පුංචි මැනිකා යන දෙදෙනාටම සමාජයෙන් උදව්වක් යහපතක් ලබා දුන්නේ නම් ඒ තරම් ඔවුන් අසරණ වන්නට ඉඩ තිබුණා. පියාගේ සහ බබුන්ගේ වෙන්ව යාමෙන් දැඩිසේ හුදෙකලා වූ පුංචි මැනිකා බඩගින්න නිසා ජීවිතයේ අනේක ගැහැට යන්න මුහුණ දෙන්නට සිදු වුණා. බඩගින්න නිසාම පළතුරු අල වර්ග හොයනට කැලේට යන ඇය හේන් වාරවලට අනුන්ගේ හේන්වල වැඩ කරා. පිනට දුන්නු කුරක්කන් අහුරක් වෙනුවෙන් ඇයට බොහෝසේ විහිස වෙන්න සිදු වුණා. ඒ විස්තර නෙවෙයි ඇයට විවිධ අයුතු යෝජනා පවා ගමේ අයගෙන් එල්ල වෙනවා. මෙන්න මේ කියන අභියෝග නිසාම අවසානයේ ඇය දැඩි සිතැත්තියක් බවට පත් වෙනවා. ඇත්තටම පුංචි මැනිකා යන අතීතයේදී ලියන ලද පොතක ජීවත් වන තරුණියක්ම නෙවෙයි. ඇය අදත් මේ මොහොතේ අපි අවට අපිත් එක්කම හැපි හැපි ගැටෙමින් ජීවත් වෙනවා. ගැහැණියට අවශ්‍ය ආදරය ආරක්ෂාව නොලැබෙන තැන කතරම් අනාරක්ෂිතද? ලෙනාඩ් ෆුල්ගේ පුංචි මැනිකා අපට නොකියා කියන්නේ මේ කතාව නේද දරුවනේ? මේ පොත්පත්වල තියෙන්නේ අපේ මිනිසුන්ගේම ජීවිත බව ඔයාලට තේරෙනවා නේද? හොඳයි, අදට අපි සමුගන්නයි මේ සූදානම. මෙම පාඩම ඉදිරිපත් කළ මාතර අධ්‍යාපන කලාපයේ සිංහල ගුරුපදේශක රංජිත් ජයනෙත්ති. මට සහාය වුණා මාර අකුරසම් මධ්‍යම විද්‍යාලයේ සිංහල විෂය ආචාර්යනි දිනුෂි රත්නවීර මහත්මිය. ස්තුතියි.
අවකාශයේ පාසල
මීන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.